මීළඟට දරු චන්දිම වීරක්කොඩි මන්තුමා.
මුලාසනාරූඩ ගරු මන්ත්‍රිතුමනි, මේ අවස්ථාවේ ඉතාම ශෝචනීය තත්ත්වයට අපේ රටේ ආර්ථිකය පත්වෙලා තියෙන මොහොතක තමුන්වහන්සේ අවස්ථාවක් ලබාදීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා දන්න මට මතක ඇති 2015 ජනවාරි මාස වෙනකොට මේ කලාපයේ වේගෙන්ම සංවර්ධනය වන රට හැටියට ලෝකයේ අවධානයට යොමු වෙලා තිබුණේ ශ්‍රී ලංකාව. කෙසේ වෙතත් අද වෙනකොට මේ කලාපයේ ඉතාම අඩුවෙන් සංවර්ධනය වෙන රට හැටියට අපේ රට ඉතිහාසයට එකතු වෙමින් පවතින මොහොතක්. මේ වගේ මොහොතක විවිධ පනත් ගෙනල්ලා බදු පිළිබඳව වෙනස්කම් ඉටු කිරීමට උත්සාහ ගැනීම මං හිතන්නේ මේ රට තවදුරටත් ජනතාවාදී නොවන ආකාරයට පහළට ගෙනියන්න, ආර්ථිකය කඩා වට්ටන්න උත්සාහ දරන අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. අපි පමණක් නෙමේ, විපක්ෂයේ ඉන්න ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් ඇමතිතුමා රවි කරුණානායක මැතිතුමා එතුමාගේ කතාවේදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරේ මුදල් අමාත්‍යවරයාත් විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය තුළ මේ රට ආර්ථික ව්‍යසනයකට පත්වෙමින් පවතින බව. ඒ වගේම අද අපි කතා කරනවා කොමිෂන් සභා නියෝජිතයන්ගේ පඩි වැඩි කිරීම සම්බන්ධව. අපි බලාපොරොත්තු වුණා ස්වාධීන කොමිෂන් සභා මේ රටේ පිහිටවනකොට පක්ෂ ભેදකින් තොරව මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු අත උස්සලා ඡන්දය ප්‍රකාශ කරේ ස්වාධීන රාජ්‍ය සේවයක් ස්වාධීනව කටයුතු කරන අධිකරණ සේවයක්, පොලිස් සේවයක්, විගණන සේවාවක් මේ රටේ ක්‍රියාත්මක කරන්නට මන්ත්‍රීවරු හැටියට අපිට හැකි දායකත්වය දීලා ඒ බලාපොරොත්තුව ඉටු වෙයි කියලා. නමුත් මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, සිදුවුනේ මොකක්ද? මේ මන්ත්‍රීවරු හැටියට ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කළ අත උස්සල පත් කරාට පස්සේ මේ හැම කොමිෂන් සභාවක්ම විනිවිද පෙනෙන ආකාරයට එක එක්කෙනාගේ අවශ්‍යතාවයට අනුව, හිතුමතයට අනුව අත්තනෝ මතිකව ඒ පත්වෙච්ච කොමසාරිස්වරුන්ගේ ඒකාධිපති තීන්දුවලට අනුව ක්‍රියාත්මක වීම වැළකීම සඳහා අනුනීති සකස් කිරීම, රෙගියුලේෂන්ස් සම්මත කිරීමට මේ සංශෝධනයට අනුව සඳහන් වෙලා තිබුණා. අපි ඡන්දෙ දුන්නේ ඒ කටයුතු සිදු වෙනකන්. නමුත් අද වෙනකන් දැන් අවුරුදු 3ක් ගිහිල්ලා තියෙනවා, මේ කිසිම කොමිෂන් සභාවක කිසියම් ආකාරයක පිළිපැදීම සම්බන්ධව, ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව කිසිම නීතියක් පත්වෙලා, කිසිම නීතියක් සම්මත කළා, ගැසට් කළා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා නැහැ. අපි බැලුවම මේ සියල්ල තීරණය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කොමිෂම, කන්ස්ටිටියුෂනල් කවුන්සිල්, එහි පත්වෙලා ඉන්නේ කවුද? කතානායකවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ. විපක්ෂ නායකතුමාගේ මන්ත්‍රීවරු 16 දෙනාගේ සහයෝගයෙන් තමයි අගමැතිතුමා අද මේ අගමැති ධූරය දරන්නේ. එතකොට මේ 3 දෙනාම එක පැත්තේ පාර්ලිමේන්තුවේ, 3 දෙනාම එක පැත්තේ. චම්පික රණෝක ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂය ඒ පැත්තේ, තිලක් මාරපණ මැතිතුමා එක්සත් ජාතික පක්ෂේ, විජිත හේරත් මැතිතුමා විපක්ෂේද එක්සත් ජාතික පක්ෂේද අපේ විපක්ෂයේ නෙමෙයි. මන්ත්‍රීවරු වැඩිම විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රමාණයක් නියෝජනය කරන 96 දෙනෙක් නියෝජනය කරන අගමැතිතුමාගේ විශ්වාසභංග යෝජනාවේදී අගමැතිතුමාට සහයෝගය දක්වනවා කියලා මේ 96ම අත ඉස්සුවේ නැහැ. එයින් 70ක් නියෝජනය කරන අය වෙනුවෙන් එකම නියෝජිතයා ඉන්නේ. ඊට අමතරව සිවිල් සමාජයෙන් නියෝජිතයෝ 3 දෙනෙක් ඉන්නවා. මම නම් කියන්නේ නැහැ. හැබැයි මෙයින් එක සමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් යටතේ සභාපති ධූරයක් දරපු කෙනෙක්. ඉතින් එතකොට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් යටතේ සභාපති ධූරයක් පක්ෂ සමාජිකයෙක්ට ඇරෙන්න දේශපාලන වශයෙන් ලබා දෙනවා කියලා විශ්වාස කරන්න බෑ. එතකොට මේ කමිටුව දිහා බැලුවම අපි බලාපොරොත්තු වෙච්ච ස්වාධීන කමිෂන් සභාවක් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව මේ රටේ මහ ජනතාවට සැකයක් ඇති වෙනවා. අද නීතිපති පත්කිරීම සම්බන්ධව පොලිස්පති පත්කිරීම සම්බන්ධව වෙන වෙන ඉහළ තනතුරුවලට විවිධ දෙනා පත්කිරීම සම්බන්ධව ජනතාව සැක පහල කරනකොට මේ තත්ත්වය මූලාසන ආරණ්ඩ මන්ත්‍රීතුමනි බුද්ධිමතුකට තේරෙනවා මේ රටේ ස්වාධීන කොමිෂන් සභාද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එනිසා අපිට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෝ හැටියට මේ අවම තරමේ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්වීම සඳහා විපක්ෂ නායක ධූරය හෝ මේ රටේ වැඩි දෙනා නියෝජනය කරන විපක්ෂ කණ්ඩායමට ලබා දිය යුතුයි කියන අදහස තේරුම් අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පරමාධිපත්‍ය ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියලා අපි අදහස් කරනවා. අද අපි කතා කරනවා පොලිස් කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාවේ පොලිසිය ස්ථානමාරු සම්බන්ධව උසස් වීම සම්බන්ධව ඒ හැම සම්බන්ධ කාරණයක් සම්බන්ධවම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුනීති සකස් කළ යුතුව තියෙනවා. එකම අනුනීතියක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගැසට් කළා නැහැ, සකස් කළා නැහැ. එතකොට මූලාසනවට මන්ත්‍රීතුමනි යම් කෙනෙකුට විශ්වාසයක් තියන්න පුළුවන්ද? හිටපු ජනාධිපතිතුමා උදේ වරු ඇහුවා.
ගරු මන්ත්‍රීවරුතුමාගේ කාලය අවසානයි.
එස් මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි, විනාඩි දෙකක් දෙන්න. අද මේ රටේ රජයේ සේවකයෝ තමයි ලෝකේ අවම වැටුපක් ලබන රජයේ සේවකයෝ. අද බංග්ලාදේශයටත් වඩා අපි පල්ලෙහා. එහෙම තියෙද්දි සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් ලිපිය නැතුව ගරු මන්ත්‍රීතුමනි ඒ අය එළියට බැහැලා ඒ අයට විශ්‍රාම වැටුපක් ලබා ගන්න විදියක් නැහැ. ඒ අයට ණයක් ලබා ගන්න විදියක් නැහැ. අපේ සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා කිව්වා පත්වීම් ලිපියක් දුන්නේ නැහැ කියලා. එදා අපි ස්ථිර පත්වීම් ලිපියක් දුන්නා. දිවි නැගුම නිලධාරීන් හැටියට පත් වුණාට පස්සේ අද වෙනකන් මේ නිලධාරීන් මැරුණම විශ්‍රාම වැටුපක් නැහැ. අද 100කට එහා පැත්තේ මැරිච්ච නිලධාරීවගේ පවුල් අනාථ වෙලා ඉන්නවා. එනිසා මෙන්න මේ වගේ හැම අද දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්නේ, අනිකුත් රජ නිලධාරීන්ගේ ප්‍රශ්නේ, පඩි පිළිබඳ ප්‍රශ්නේ ඇති වෙලා තියෙද්දි අපි විශ්වාස කරනවා කොමිෂන් සභාව වල ඉන්න උදවියට පඩි වැඩි වෙන්න ඕන. හැබැයි ඒ වගේම ඊට වඩා ජීවත්වීමේ අරගලය බරපතල වෙච්ච මේ රටේ රජයේ සේවකයාගේ පඩි පිළිබඳ ප්‍රශ්න පිළිබඳ සමෘද්ධි නිලධාරියාගේ ජීවත්වීමේ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
සුදි ගර්මන්තුමා, මීළඟට මුජිබ රහමාන් මන්ත්‍රීතුමා, උතුරු විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මම පත්තරේක තියෙන විශේෂයෙන්ම දේශීය පත්තරේ ජූලි 14 වෙනිදා තිබෙන සම්මුඛ සාකච්ඡාවක උපුටා ගැනීමකට එක කතාව ආරම්භ කරන්නම්. දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කළා. කිව්වා ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහි එනවද කියලා. මම හැව්වා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කිව්වා. මම කිව්වා එහෙමනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකෝ කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා. මම 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩි වෙලා ඉඳිද්දී ජනාධිපතිතුමා ලහිලයියේ පඩිපෙළිය බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නිින්ද ගියා කියලා සුපුරුදු මිත්‍රශීලත්වෙන් කතා කළා. ඊවා මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමති නේද කියලා මගෙන් එකවරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කිව්වා ඊවා ඔයාට හැමදාම ඕන උනේ විනිසුරුවරියක් වෙන්න. දැන් මේ කෙනෙක් ඔයාගේ ඉස්සරහා ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බැහැ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් සැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා මගෙන් මේ ප්‍රශ්නේ උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කිව්වා හරි සර් මම කැමතියි කියලා. මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරියරයක් හැටියට වැඩ කරන ඊවා වනිසුන්දර මහත්මිය උපුටා ගත්තේ 2014 ජූලි 6 වෙනිදා දේශයේ පත්තරෙන්. දැන් කොහමද පත් කරලා තියෙන්නේ? මෙතුමාලා මොනවාද මේ කතා කරන්නේ කොමිෂන් සභාව ගැන? මොන කතාවද මේ? ආ මේ 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 කවුද මේ කියන්නේ? අර ශ්‍රේෂ්ඨාධිකරණයට අර විනිශ්චයකාරතුමිය ගෙදර යන ගමන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ගෙදර යන ගමන් එන්න මම ඔයාට තනතුර දෙන්නම් කියලා. එහෙමයි ඔබතුමාලා විනිශ්චයකාරවරු පත් කරේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ අද ඇවිල්ලා කතා කරනවා කොමිෂන් සභාව ගැන. මොන පිස්සු විකාර කතාවද මේවා? ආ කොමිෂන් සභාව ගැන කතා කරන්න තමුන්නාංශලට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක පිළිගන්න. මොකද මේ රටේ 17 වෙනි සංශෝධනයෙන් ගෙනාපු ඒ කොමිෂන් සභාව ටික තමුන්නාංශලගේ කාලේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභාව ටික අහෝසි කරලා දැම්මා. ඒවා අහෝසි කරලා එතුමාගේ අතට බලය ගත්තා. මේ රටේ නීති ශේෂ්ත්‍රයේ අධිකරණ ශේෂ්ත්‍රයට විනිශ්චයකාරවරුන් පත් කරන ඒ තනි බලය අතට අරගෙන තමයි පෞගිය කාලේ මුළු අධිකරණ ශේෂ්ත්‍රයම තමුන්නාංශලා පාලනය කළේ. එහෙම පාලනය කරපු උද ඇවිල්ලා අද මෙතන ඇවිල්ලා කෙඳිරි ගහනවා, නායෙන් අඬනවා. කොමිෂන් සභාවට අරිහය පත් වෙන්නේ නෑලු, හිතවතුන් පත් වෙනවලු, කොමිෂන් සභාවේ සභාපතිතුමා හරියට වැඩ කරන්නේ නෑලු, මේක කරන්නේ නෑලු, මේක කියන්නේ නෑලු, මේ මොකුත් වෙන්නේ නෑ, මේ අපි මේවා පටන් ගත්ත පරමාර්ථයේ ඉටු වෙන්නේ නෑ කියලා දැන් මෙතනට ඇවිල්ලා මේ මෙතුමන්ලා දැන් නායෙන් අඬනවා. ගරු සභාපතිතුමනි ලැජ්ජයි, ලැජ්ජයි මේවා ගැන, ලැජ්ජ වෙන්නේ. තමුන්නාංශලගේ කාලේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ නීති පද්ධතියේ ඒ පත් කරපු උදවිය කොහොමද පත් කරේ කියලා තමුන්නාංශලගේ හර්ද සාසියට එකඟව දන්නවා. කොහොමද මොහාන් පීරිස් මහත්තයාව මේ රටේ අග්‍ර විනිශ්චයකාරව කරේ? මොහාන් පීරිස් මහත්තයා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැබිනට් එකේ හිටපු කැබිනට් එක පිළිබඳව නීති උපදේශක. එයා සිංහල අවුරුද්දට යනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව හම්බෙන්න. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බේබිලා රගර් ගහන්න යනකොට ඒ රගර් මැච් බලන්න ගියා. එහෙම ගිහිල්ලා තමයි එයාට අග්‍ර එයාව මේ රටේ අගවිනිසුරු බවට පත් වුණේ. එහෙමයි පත් වුණේ. එහෙමයි පත් කරේ ඒ කාලේ. අද එහෙම එකක් නැහැ. අද හැම යෝජනාවක්ම ගේන්න ඕනේ ව්‍යවස්ථාපිත මණ්ඩලයට. ගෙනල්ලා එතන අනුමත වෙන්න ඕනේ. සමහර ඒවා ජනාධිපතිතුමා යෝජනා කරපු ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අද අපි මේ කොමිෂන් සභාව අරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට ශක්තිමත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒක ශක්තිමත් කරලා තියෙනවා. තමුන්නාංශලා කාලේ මේ තියෙන දේවල් අහෝසි කරලා තමුන්නාංශලා මේ රටේ විධායකට සම්පූර්ණ බලය දීලා නැවත මේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරපු දේවල් අහෝසි කරගෙන මේ රට ආපස්සට ගෙන ගියා. අපි දැක්ක 2005 ඉඳන් 2015 වෙනකන් මෙරටේ නීති ශේෂ්ත්‍රයේ වෙච්ච දේවල්, මෙරටේ කොමිෂන් සභාවලට වෙච්ච දේවල්, මෙරටේ අපි දැක්ක ඒ හැම කොමිෂන් සභාවක්ම අකර්මණ්‍ය කරලා තිබුණා. ඒවා ගෙන්න ගන්නේ නැහැ. අද මතක තියාගන්න අපේ නියෝජ්‍ය ඇමතිතුමා අද යනවා උසාවියට. ශේෂ්ඨාධිකරණයට යනවා. එතුමා උසාවියට අපහාස කරා කියලා නඩුවක් දාලා දැන් එතුමා යනවා. සමහර විට එතුමා ඇතුලේ දාන්නත් පුළුවන්. අද එහෙමනම් උසාවිය අද සාධාරණව අද ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් උසාවියක් අද තිබෙනවා. ඒ විතරක් නෙමෙයි තමුන්නාංශලගේ ඉදිරි කාලයේ තමුන්නාංශලා බලාපොරොත්තු වෙන ජනාධිපති අපේක්ෂකතුමා ගෝඨාභය මහත්තයාට අද පුළුවන් වෙලා තියෙනවා එතුමාව අත්අඩංගුවට ගන්න එපයි කියන නියෝගය අධිකරණයෙන් ගන්න. ඒක තමුන්නාංශලා ගත්තා. අද අපි දැක්ක FCID එක එතුමාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා අධිකරණ නියෝගය ගන්න හදනකොට ගෝඨාභය මහත්තයා සුප්‍රීම උසාවියට ගිහිල්ලා ඒ නියෝගයේ වළක්වන්න නියෝගයක් ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ නියෝගයේ ගත්තා විතරක් නෙමෙයි ඒ නියෝගයේ අවස්ථා කීපයකම ඒ නියෝගයේ දික් කර ගන්නත් එතුමාට පුළුවන් වුණා. කොහොමද මේ උසාවිය? එහෙම උසාවියක් අද තියෙන්නේ. එහෙනම් අද තමුන්නාසලට උසාවියට චෝදනා කරන්න බෑ. අද උසාවිය තමුන්නාසලට ඕන තීන්දුවද ලබා දෙනවා. අද උසාවිය අපේ ඇමතිවරුන් අරන් ගිහලා නඩු දාලා අද උසාවියට අපහාස කරයි කියලා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් අද උසාවියට ගේනවා. එදා එහෙම නැහැ. එදා තමුන්නාංශලගේ ඇමතිවරයෙක් තියා අඩුම ගානේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක් අද උසාවියට ගේන්න බෑ. එහෙම තත්ත්වයක් එදා ඒ කාලේ තිබුණා. අද එහෙමනම් අපි මේ රටේ කොමිෂන් සභාව හරහා ගරු සභාපතිතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි කවුරුවත් කියන්නේ නැහැ අඩුපාඩු නැහැයි කියලා. අඩුපාඩු තියෙනවා. මොකද අලුත් දේවල් මේ රටට හඳුන්වනකොට අලුත් දේවල් ගෙනල්ලා අපි හඳුන්වලා දෙනකොට යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩු අපි එකතු කරලා කතා බහ කරලා වාද විවාද කරලා මේ රටේ මේවා හරි පැත්තකට අපි තල්ලු කරගන්න ඕනේ. ඒක අපේ වගකීමක් විතරක් නෙමෙයි තමුන්නාංශලාගේත් වගකීමක්. එහෙම නැතුව තමුන්නාංශලා ඇවිල්ලා මෙතන මේ කොමිෂන් සභාව වැඩක් නැහැ. මේවා වලින් මේවා වෙන්නේ නැහැ. සභාපතිතුමා වැඩක් කරන්නේ නැහැ. මේවා ඔක්කොම තමුන්නාංශලාගේ මේ දේශපාලන ඕමනාවත දින වෙන දේවල් කියලා නිකන් අභූත චෝදනා කරන්න එපා. මොකද කොමිෂන් සභාව ගැන කතා කරන්නවත් තමුන්නාංශලාට සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද ඒව අවෝසි කරපු මිනිස්සු තමුන්නාංශලා. ඒව අවෝසි කරපු මිනිස්සු. ඒව අවෝසි කරලා අද ඇවිල්ලා ඒව ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තමුන්නාංශලාට තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඒ හින්දා සභාපතිතුමනි අද මේවා ශක්තිමත් වෙලා අපි ඉදිරියට යන කාලයකට අපි ඇවිල්ලා තියෙනවා. අදේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන් දේවල් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අද තොරතුරු පනත ගැන කතා කළා. තමුන්නාංශලා අද තොරතුරු පනත අරහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද ටික තමුන්නාංශලාට ගන්න පුළුවන් වුණා. නමුත් එදා අපේ කතානායකතුමා තොරතුරු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒ පනත පරාජය කරන්න තමුන්නාංශලා ඡන්දය දුන්නා විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා ඕන තොරතුරු දැනගන්න පනත් ඕනේ නැහැ ඕන තොරතුරක් මගෙන් අහන්න මම කියන්නම් කියලා කිව්වා. එහෙම තමයි එදා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තොරතුරු පනත ගැන උත්තර දුන්නේ. අද එහෙමනම් මේ ආණ්ඩුව තමුන්නාංශලාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ රටේ ඉදිරි ගමන ගැන ස්වාධීන කොමිෂන් සභා අරහා යම් සාධනීය පියවරවල් අපි අරන් තියෙනවා. ඒක තමුන්නාංශලා අගයන්න ඕනේ. තමුන්නාංශලා ඒක පැසසුමට ලක් කරන්න ඕනේ. ඒ හරහා ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒ අරහා ඒකේ ප්‍රශ්න තියෙනවා නම් ඒ අරහා ඒ ක්‍රියාකාරී පිළිබඳව ගැටලු තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඒක හොඳ පැත්තකට තල්ලු කරන්න ඕනේ. එහෙම ඒක හොඳ පැත්තකට තල්ලු නොකර ඒක කඩාකප්පල් කරන්න ඒක කඩාබිඳ දාලා නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය
ඕඩර් ප්ලීස් නියුජ කතානායකතුමා මූලස්සනෙන්න. ඔබතුමා කතා කරන්න.
ඔව්. ඒක බිඳලා දාන්න තමුන්නාංශලා අදහස් ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ නැහැ ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරන අදහස් කියලා. මං හිතන්නේ නැහැ ඒක මේ රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම වෙනුවෙන් කරන කතාවල් කියලා අපිට පිළිගන්න බෑ. ඒ කතාවල් එහෙමනම් කරන්නේ මේ තියෙන දේවල් කඩා බිඳ දාන්න. මේවා බිඳලා දාලා නැවත අපි ආපස්සට ගෙන යන්න. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ අපේ මට කලින් කතා කරපු අපේ චන්දිම වීරක්කොඩේ හිටපු ඇමතිතුමා කතා කළා. එතුමා කිව්වා දැන් ආර්ථිකය ඉවරයි කියලා. එතුමා කිව්වා ආර්ථිකය විනාශ වෙලයි කියලා කිව්වා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි එතුමාලා අවුරුදු තුනමාරක් අවුරුදු තුනමාරකට ආසන්න කාලයක් මේ ආණ්ඩුවේ ඉඳගෙන ඇමතිකම් දරාගෙන වරප්‍රසාද අරගෙන ආ තෙල් සංස්ථාවට ගාල්ලේ ඉන්න එතුමාගේ ආසනේ ඉන්න තරුණ තරුණයන්ට රැකියාවල් දීලා 100 ගානකටත් වැඩිය තව පෙට්‍රල් ෂෙඩ් අරන්න ලයිසන් දීලා 450 15ක් මේ තමුන්නාන්සලාගේ ආසනවල ඉන්න ඒ තරුණය ගෙනල්ලා තෙල් සංස්ථාවේ මේ කොළඹ ඉන්න අපිටවත් ජොබ් එකක්වත් දෙන්නේ නැතුව ඔක්කොම පුරෝලා පෙට්‍රල් ෂෙඩ් අරින්න ලයිසන් දීලා ඔක්කොම කරලා ඉවරලා දැන් ඇවිල්ලා කියනවා ආර්ථිකය ඉවරයි කියලා. එහෙමනම් තමුන්නාන්සලා තමයි බාර ගන්න ඕනේ ওই ආර්ථිකය ඉවර කිරීමේ එක වගකීමක් බාර ගන්න ඕනේ. මේ අපේ හිටපු ඇමතුමා චන්දිම වීරක්කොඩි ඇමතුමා ඔයක තමයි මම ඇව්වේ. එතුමා අවුරුදු තුනක් මේකේ හිටියා. අවුරුදු තුනක් මේකේ හිටියා. පඩි ගත්තා, නඩි ගත්තා, වාහන ගත්තා, ඇමති වරප්‍රසාද ඔක්කොම භුක්ති විඳා. ඔයක තමයි මම කිව්වේ. එහෙමනම් අවුරුදු තුනමාරක් මේකේ ඉඳලා තමුන්නාන්සලත් මේකේ බාර ගන්න ඕනේ. මොකද කැබිනට් එකේ ගන්න හැම තීන්දුවකටම කැබිනට් එකේ එදා අත ඉස්සුවා. ඒව අනුමත කළා. ඒව වෙනුවෙන් පෙනී හිටියා. ඒ ඔක්කොම කරලා ඉවරලා දැන් අනිත් පැත්තට ගිය ගමන් කියනවා මේ වැඩක් නැහැ මේක කඩා වැටෙනවා. ඉතින් මං කියන්නේ මේවා නම් මේවා මං හිතන්නේ දේශපාලන සදාචාරයට පටහැනි දේවල්. මේවා මම දන්නේ නැහැ මේ මහත්මා දේශපාලනයට හරියන්නේ නැහැ. එම කුහක වෙන්න හොඳ නැහැ. කාලෙන් කාලෙට අපේ මතවාද වෙනස් වෙනකොට අපේ අදහස් වෙනස් වෙනකොට අපි ඉන්න තැන හරි නැහැ. එහෙම නැත්නම් ඉන්න තැන හිටියම දේශපාලන අනාගතයක් නැහැ. ඊළඟ මෛත්‍රීපාල මහත්තයත් එක්ක ගිහිලා ඊළඟ ඡන්දෙ දිනන්න බෑ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක තමයි ගියොත් ඡන්දෙ දිනන්න පුළුවන් කියලා තීන්දුව අරගෙන ගිහිලා වාඩි වෙලා තමුන්නාන්සලා අවුරුදු තුනමාරක් මේ ආණ්ඩුවේ ඉඳලා කරපු දේවල් ඒව දැන් හරි නැහැයි කියලා කියන්න එපා. සියලු වරප්‍රසාද අරගෙන ඒවා හරි නැහැයි කියලා කියන්න එපා. ඒවා වැරදි කියලා කියන්න එපා. මොකද ඒ තීන්දුව ගන්නකොට ඒ තීරණ ගන්නකොට තමුන්නාන්සලා කැබිනට් වල ඉඳලා ඒ හැම තීන්දුවකටම අත ඉස්සුවා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. ආණ්ඩුව ලබා දෙන හැම වරප්‍රසාදයක්ම ලබා ගත්තා. තමුන්නාන්සලාගේ ආසන වල ඉන්න තරුණියව ගෙනල්ලා අර කොළන්නාවේ තියෙන පෙට්‍රෝලියම් එකට 450කට වැඩිය තරුණයන්ට රැකී ආරක්ෂාවල් දුන්නා. තමුන්නාන්සලාගේ ආධාරකරුවන්ට පෙට්‍රල් ෂෙඩ් අරින්න පර්මිට් ලබා දුන්නා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා තව විනාඩියයි තියෙන්නේ.
ආ ඕ ඒක තමයි. ඔබතුමාට එක ජොබ් එකක්වත් දුන්නේ
නැහැ.
ඒක තමයි. මම ඉන්නේ පෙට්‍රෝලියම් එකට අල්ලපු ගෙදර මට දුන්නේත් නැහැ. හරි. නමුත් ගාල්ලේ ඉඳන් ආව පෙට්‍රෝලියම් එකට වැඩ කරන්න. හරි එහෙම තමයි රස්සාවල් බෙදුවේ. දැන් ඇවිල්ලා කියනවා කොමිෂන් සභා හරි නැහැ, අරක හරි නැහැ, මේක හරි නැහැ, මේ දීපු විදිය හරි නැහැ, සභාපතිතුමා හරි නැහැ. මේ ඔක්කොම බොළඳ කතාවල්. හරි ඇමතිතුමාටෙන් අපිට අහගන්න පුළුවන්. ඇමතිතුමා ගියා ඇමතිතුමා මේ රස්සාවල් කීයක් දීලා තියෙනවද? ඔබතුමා පොඩක් කියන්නකෝ අපිට. ලයිසන් කීයක් දීලා තියෙනවද? නෑ නෑ ඔබතුමා නෙමෙයි කලින් හිටපු ඇමතිතුමා.
ගරු මන්ත්‍රීතුමා දැන් කතාව අවසන් කරන්න ඔබතුමාට වැඩි කාලයක් දීලා තියෙනවා.
ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් යහපාලන ආණ්ඩුව මේ ගත්ත තීන්දුව මේ කොමිෂන් සභා ස්ථාපිත කරගෙන රට අලුත් දිශාවකට තල්ලු කරන්න අපි යම් උත්සාහයක තියෙනවා. මේක අමාරු ගමනක්. නමුත් මේ අමාරු ගමන නොගිහින් අපිට වෙන දිශාවක් නැහැ. වෙන ගමනක් නැහැ. ඒ හින්දා මේ කොමිෂන් සභාවල අඩුපාඩු තියෙන්න පුළුවන්, යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දේවල් හදාගෙන මේ කොමිෂන් සභා ශක්තිමත් කළ යුතුයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න.
බොහොම ස්තුතියි. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව සියලුම රජයේ සහ අධිකරණයේ නිලධාරීන්පත් කිරීමේ බලය ජනාධිපතිතුමා සතුව තිබුණා. මේ தත්ත්වය අනුව අපක්ෂපාති සේවයක් ඉටු නොවන බවට නැගිච්ච මැසිවිලි නිසා ස්වාධීන කොමිෂන් සභා 9ක් පත් කිරීමට එදා යෝජනා වුණත් මේක යථාර්ථය බවට පත් වුණේ යාපාලන ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ. ඒ සභාපතිවරුන්ට සමාජිකයන්ට ගෙවීම් සම්බන්ධයෙන් ගෙවීම් වැඩි කිරීම සම්බන්ධයෙන් අද යෝජනාව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ජන සමාජයෙන් ඇත්තිලා තිබිච්ච මේ අපක්ෂපාති සේවය තවදුරටත් ශක්තිමත් කරන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා මේ සභාපතිවරුන් ඇතුළු කොමිෂන් සභා ශක්තිමත් කිරීම තුළින්. අද වන විට බරපතල දේශපාලන සටන් පාඩ හිඟයකට ඒකාපති විපක්ෂය යොමු වෙලා තියෙන එක නිසා මේ උදවිය මේ ගැන විවේචනය කරනවා. අපිට මතකයි ඒ කාලේ නඩු තීන්දුව දීපු හැටි, අපිට මතකයි ඒ කාලේ නඩු ආපු හැටි. ඒ නඩු ආපු නඩුකාරන්ගේ වෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැත ඇමතිවරු එහෙම දැක්කේ දතිබුනේ. අපි ඊයේ දැක්කා බද්ද නිවාස සහ ඉදිකිරීම් සංවර්ධන පනත යටතේ විවාදයේදී ඒ විවාදෙට මූණ දෙන්න බැරුව ඒකාබද්ධය පැනලා කියපු හැටි. ඒකාබද්ධයේ කතික නැතිච්ච නිසා ඊයේ ඒ පනත ඉක්මනින් සම්මත කළා, පාර්ලිමේන්තුව ඉක්මනින් අවසන් කරන්න කියලා ලැබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නට ඕනේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා අද උදේ කතා කරා චෝදනාපත්‍ර දෙකක් ලැබුපු සිරිවර්ධන කියලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ට නියෝජ්‍ය පොලිස්පති දුර නොදී ලබා නොදීම පිළිස ලබා නොදීම සම්බන්ධයෙන් මතක් කළ දෙන්නට ඕනේ චෝදනාපත්‍ර දෙකක් තියෙනකොට මේ රාජ්‍ය සේවයේ ඒ චෝදනාපත්‍ර විභාගවල අවසන් කරනකම් උසසීම් දෙන්න හැකියාවක් නැහැ. ඒක හැමෝම දන්නවා. ඒක ආයතන සංග්‍රහය තියෙනවා. මන් දන්නේ එතුමා ආයතන සංග්‍රහය කියවල නැද්ද කියලා. මන් දන්නේ නැත්නම් එතුමාට ඒක මතක නැද්ද කියලා. එතුමා හිතාගෙන ඉන්නේ තාම එතුමා මේ රටේ ජනාධිපති කියලා. එතුමා ජනාධිපති කියලා හිතාගෙන ඉඳන් කියලා හිතාගෙන එතුමා ඒ කාලේ කරපුවා මේ කාලෙත් කරන්න යනවා. ඒ කාලේ කරපුවා මේ කාලේ කරන්න බෑ. එයා தත්ත්ව වෙනස් වෙලා තියෙනවා. මේ හොඳින් අපි අවධානය කරන කරුණ තමයි දූෂණ චෝදනා තිබෙන නිලධාරීන්ට මේ උසස්සියු දුන්නම අපි දැක්කා පෞගේ කාලේ DIG කෙනෙක් හිටියා වාස් ගුණවර්ධන කියලා. අද ඉන්නේ ඉරේ. ඒ DIG මහත්තයාට උසස්සියම් දීලා එතුමා අවසාන කරේ මොකද්ද කියන මූල රටම දන්න. ඒ නිසා ඒ தත්ත්වය තවදුරටත් මේ රාජ්‍ය සේවතුරු ඇති විය යුතු නැහැ. ඒ එහෙම தත් ඇති වෙනවට අපි විරුද්ධයි. ඒක නිසා තමයි මේ කොමිෂන් සභා ශක්තිමත් කළා මේ ගමන නිවැරදි යන්න ඕන කියලා කියන්නේ. ඒ වගේම අද එකතු කළ අගේ මත බදු සංශෝධන බණත් ගැනපති ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපනයන බදු අඩුකිරීම, රක්ෂණ වැට්බදු අඩුකිරීම, ඒ වගේම ආනයනික භාණ්ඩවල වැට්බදු නිදහස ඉවත් කිරීම, මේ වගේ අද රටට වැඩදායක, ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට, ආර්ථික ඉදිරියට ගෙන යන හැකි ගෙන යාමට රුකුල් දෙන යෝජනා ඉදිරිපත් වෙනවා. මේවා ගැන කතා කරන්නේ දුම්රිය ස්ට්‍රයික් එකක් ගැන කතා කරයි, බස් ස්ට්‍රයික් එකක් ගැන කතා කරයි. ඒව වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට, එහෙම නැත්නම් වෘත්ති සමිති කාර්යවන්ට, එහෙම නැත්නම් විරෝධතාකාරවන්ට බය නැතිව විරෝධය කරන අවස්ථාව දීලා තියෙන ඉන්න. ඒ අවස්ථාව තුළ තමයි මේ ඉස්මතු වෙන්නේ. අපි දන්නවා අවුරුදු ගන්නවා තිස්සේ ජනතාවගේ නිදහස නැති කළා, ජනතාව ඉරකල්ලා මිරිකලා තිබ්බට පස්සේ ඒ නිදහස යාපාලනය දුන්නට පස්සේ ඒ නිදහස සුසුසුසුසුසු භුක්තිින තත්ත්වයට පත් වෙනවා. ඒවා බලාගෙන ඉඳලා ඒවා විරෝධ ඒක රාශියන පිරිසක් ඉන්නවා. විරෝධතාව දැක්කම විරෝධතාවට ගොනු වෙන කට්ටියක් ඉන්නවා. විවේචන දැක්කම මාධ්‍ය රකන සාධාරණ අසාධාරණ විවේචන වලට ඌමිට දෙන උදවියක් ඉන්නවා. හැබැයි කාලයක් යනකොට මේ ජනතාව තේරුම් ගන්නවා මාධ්‍ය වලින් කෑ ගැව්වට බොරුවට විරෝධතා කරාට කිසිම පළක් නැහැ. ඇත්ත தත්ත්වය ඕකේ යටපත් වෙලා තියෙන එක. මම උදාහරණයක් විදිහට කියන්න කැමතියි. අපි පෞගිය කාලවල විවිධ භූමිවල වලට ගියාම මට දැනගන්න ලැබුණා එංගලන්තයේ ලන්ඩන් නුවර බෞද්ධපත්න 119ක්. හැබැයි මේ බෞද්ධපත් 119 යන කරුණු සම්බන්ධයෙන් ලොකු අවධානයක් ඒ රටේ ජනතාව යොමු කරන්නේ. මොකද ඒ උදේ දන්නවා පත්තරේ කියන කලාවන් ඒ කලාව තුළ සංවිධිත දෙයක් තියෙනවා කියලා. අද අපේ රටේ ජනතාව පෞගේ කාලේ මාධ්‍ය ආවරණ නිසා, මාධ්‍ය මර්ධනය කරපු හින්දා, මාධ්‍යයට අවශ්‍ය පරිදි ප්‍රචාර කටයුතු කරන්න නොදීපු හින්දා මාධ්‍ය හරහා පොඩි වචනයක් පිටු වුණා නම් ජනතාව හිතුවා ඒක ඇත්ත කියලා. ඒක පස්සේ අමාගෙන යන්න පටන් ගත්තා. ඒක නිසා අද මාධ්‍ය නිදහසත් එක්ක ඕන දේවල් ප්‍රචාරය කරන්න දුන්නම ජනතාව තාමත් ඒව පස්සේ දුවනවා.
ඔබතුමා දැන් කවස කතා අවසන් කරන්නේ.
ඒ වගේම තව ටික කලක් යනකොට මම මතක් කරලා දෙන්න ඕනේ ජනතාව මාධ්‍ය පස්සේ දුවන ඒවා, විරෝධතා පස්සේ දුවන ඒවා, එක එක්කෙනාගේ ලනු කන ඒවා තවදුරටත් ජනතාව ඉෂ්ට කරන්නේ නැහැ. මොකද මේ රටේ නිදහස සම්බන්ධයෙන් සහ යථාර්ථ ජනතාව තේරුම් ගන්නවා. ඒක නිසා මේ සියලුම කරුණු ගොනු වෙලා තියෙන්නේ දිගු කාලයක් ජනතාවට ලබා දීලා තිබෙන නිදහස ලබා නොදීම තුල අවුරුදු නමාරත්වල ලැබිච්ච නිදහස අනවශ්‍ය විදියට ප්‍රචාර අනවශ්‍ය ප්‍රචාර තුල ඉස්මතු වීම පමණයි කියන එක මතක් කර මන් ඉනෝ ඉස්සති.
බොහොම ස්තුතියි. ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5යි තියෙන්නේ. විනාඩි 5කින් අවසන් කරන්න කරුණාකර.
අද අලුත් පනතියක් සම්බන්ධ වෙන්න තියපු දවසේ අපේ මුදල් ඇමතිතුමාගේ පනතෙකුත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපේ රටේ අද තියෙන තත්ත්වෙත් එක බලනකොට හැම එක්කනම ස්වාධීන පඩි වැඩි කිරීමයි එයාට ගැන එක එක්කනා එක එක විදියට චෝදනා කරගෙන ඉන්න එක අපිට දකින්න තියෙනවා. නමුත් පැහැදිලිම කියන්න ගියා නම් හරියට තමන්ගේ කටයුතු කරුවා නම් කවුරුත් ඇඟිලි දික් කරලා කතා කරන්නේ නැහැ. කොයි නිලධාරී වුණත් තමන්ගේ වැඩපිළිවෙල හරියට කරන්න ඕනයි. ස්වාධීන විදියට කටයුතු කරුවොත් ඒකට තමයි අපේ දියුණු වෙන රටට අද අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම නැති වුණොත් අපේ රටට බොහොම අපකීර්තියක් ඇති වෙනවා. කොයි විදියට අපි නීති පැවරුණොත් ඒ නීතියට අපිට ඉදිරියට යන්න බෑ. ඒකට හේතුව තමයි අද තියෙන විදියට අදේ රටේ මොහොම ප්‍රශ්නයක් ඇතිවෙච්ච යුගයේදී තමයි අපේ හැම නීතියම අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා සම්මත කරනවා. ඒ සම්මත කරන දේවල් හරියට කරගෙනව නම් සුවාදීන විදියට හැම රජයේ සේවකයෙකුම ඉන්න ඕනයි. එහෙම නැති වුණොත් අපිට බොහොම ප්‍රශ්නයක් ඇති වෙනවා මේ කටයුතු කරන්න. ඒ වගේම මුදල් පනතියක් අපේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ගරු මුදල් ඇමතිතුමනි බොහොම සතුටක්. නමුත් අපේ රටේ අද ඔබතුමා පනවලා තියෙන බදු අය කරන්න ඕනයි අද රටේ ආර්ථිකෙත් එක්ක තියෙන විදියට. නමුත් යම්කිසි ව්‍යාපාර බොහොම පසුබිමක් ඇති වෙලා තියෙනවා. ඒ පසුබිමක් වෙලා තියෙන්නේ අපේ රටේ ආර්ථිකවල තියෙන ප්‍රශ්න නිසා. ඔබතුමා ඒක බොහොම පැහැදිලිව දන්නවා. කර්මාන්තයෝ කර්මාන්තකාරයෝන්ට කලින් තිබ්බු බෙංගු ඕඩි වලට වඩා දැන් බෙංගු ඕඩි මහ විශාල විදියට වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න බොහොම අවස්ථාවක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හැම බැංකුවම අපේ බැංකුව බාර ඉන්න ඇමතිතුමත් ඉන්නවා. ඒ නිසා හැම බැංකුවම ගන්න පොලි 100%ට 15-16 තිබ්බේක 28-30 දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා.
තව විනාඩියක් තියෙන ඔබතුමා.
ඒ නිසා ව්‍යාපාරිකයෝගේ බොහොම අමාරු තත්ත්වයකින් තමයි ව්‍යාපාර කරගෙන යනවා. ඒ අයට ඔබ දෙපළුම සහනයක් දෙන්න ඕනේ බැංකුවේ බාර ඇමතිතුමත් ඒ වගේ අපේ මුදල් ඇමතිතුමත් ඒකට උදව් කරන්න ඕනයි. උදව් කරුවොත් විතරයි ඒ අයගේ ව්‍යාපාර කටයුතු වලට ඉදිරියේදී ආරයන්ඩ පුළුවන්. එහෙම නැති වුණොත් ව්‍යාපාර කඩාකප්පල් වෙලා සම්පූර්ණ ඒ අයගේ පහළ ඉන්න කම්කරුත් අසරණ තත්ත්වයකට ඇති වෙනවා. ඒ නිසා අපේ බැංකුව වාර ඉන්න අපේ ඇමතිතුමනි ඔබතුමා ලංකාවම තියෙන සියලුම බැංකුවලත් එක කතා කරලා ඒ ව්‍යාපාරිකයෝගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න ඕනයි. ඒක විසඳුමක් ලබා දුන්නේ නැත්නම් අපේ රටේ ආර්ථිකය වලට බොහොම ප්‍රශ්නක් ඇති වෙනවා. ඒ නිසා බොහොම ඉල්ලීමක් කරනවා විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකෝ හාල් මෝල්කාරයෝ ඒ වගේම අනිත් ව්‍යාපාරිකෝ 200ක් පමණ මේ ප්‍රශ්න වලින් දැන් බැංගුව සීස් වෙලා තියෙනවා. ඒ සීස් වලට උදව් කරන්න ඕනයි ඔබතුමා තමයි.
ඔබතුමා අවසන් කරන්න දැන්.
ඒ නිසා ඔබතුමාගේ විශේෂ අවධානයක් වෙන්න ඕනයි ඒ සියලුම බැංගුවත් එක්ක කතා කරලා එයට උදව් ලබා දෙන්න ඕනයි කියලා ඉල්ලීමක් කරලා මට අවස්ථාව දීපු කර ස්තුති කියලා මම සමු කරනවා.
ඔබ ස්තුතියි. අද දින සාකච්ඡා කළ යෝජනා අංක දෙක සභාව එකඟද? අංක තුන එකතු කළ අගය මත බදු සංශෝධන පනතකතිම පද දෙවන වර කියවීම සභාව එකඟද?
අයි.
කාර්ක සභාව අවස්ථාව. එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ඔව්, ගරු නියෝජ කතානායකතුමනි, page 1 clause 2 1 delete line 5 to 10 both inclusive and substitute the following amendment of section 22 of the principle of enactment 3 section 22 of the principle enactment is hereby amended in paragraph A of the first proviso to subsection 1 thereof by the substitution for the words starting from shall be and ending with the words within Sri Lanka of the following. 2. Delete line 22 and substitute the following. Garments other than panties, socks, briefs and. Page, next one is page 2. Page 2, clause 2. Delete line 6 and substitute the following. Panties, socks, briefs and boxer shorts.
සංශෝධනවල සභාව එකඟද? තුන්වෙනි වගන්තියේ සභාව එකඟද? හතරවෙනි වගන්තියේ සභාව එකඟද? පස්වෙනි වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීම කරු ඇමතුමා.
Delete line 8 and 9 and substitute the following. Refund of tax to tourist 58A1 from such date as shall be determined by the minister by order published in the gazette where a tourist have proved by A. 2. Delete line 22 and substitute the following. Such purchases as per the tax invoice as specified by the Commissioner General of Inland Revenue and. 3. Delete line 28 to 31 both inclusive and substitute the following. Being removed from Sri Lanka at the time of his departure from Sri Lanka, the Commissioner General of Inland Revenue or the authorized person may be. Page 4, 4, delete line 4 to 6, both inclusive and substitute the following. Such amount of the tax paid on the basis of a refund scheme as shall be prescribed at the time. 5, delete line 12 and substitute the following. Magistrate be liable to a fine of. 6, delete line 15 to 19, both inclusive. 7. Delete line 20 to 33, both inclusive and substitute the following. 3. For the purpose of this section, A. Authorized retailer means any registered person who has been issued with a certificate of registration as an authorized retailer by the Commissioner General of Inland Revenue on the application made to him or any person authorized by the Commissioner General of Inland Revenue in that behalf to register under this Act as an authorized retailer on the fulfillment of the condition as specified by the Commissioner General of Inland Revenue. B. Tourist means any individual who is not a citizen of Sri Lanka or resident in Sri Lanka and who is not less than 18 years old as at the date of first day of his visit to Sri Lanka and stays in Sri Lanka for less than 90 days on a visitor visa issued by the control of immigration and emigration.
සංශෝධන සමග පස්වෙනි වගන්තිය සභාව එකඟද? 6වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරව ඇමතුමා.
Page 8, clause 6. 1. Delete line 3 and 4 and substitute the following. C. If such supply has taken place on or after April 1, 2019, other than any. 2. Delete line 14 to 17, both inclusive, and substitute the following. Market value, whichever is higher, of any single unit of that project does not exceed rupees 15 million. 3. Insert the following immediately after the line 17. B. By the repeal of item 12 and the substitution therefore of the following. 12A. All healthcare services provided by medical institutions or professionally qualified persons providing such care prior to May 2, 2016 and for the period commencing from July 11, 2016, but ending on or before November 1st, 2016, be on or after the date of commencement of this Amendment Act, all healthcare services provided by medical institutions or professionally qualified persons providing such care other than hospital room charges. 4. Delete lines 26 and 27 and substitute the following, within brackets 52, international telecommunication services provided by external gateway.
Haveni Magantia Sanshodana Sahita Sabhavekangada? Hatveni Magantia Sabhavekangada? Now Maganti Dilpat Kirimata Garamatuma.
Page 1, immediately after line 4, insert the following. Amendment of Section 5 of Act No. 4 of 2002 to Section 5 of the Value Added Tax Act No. 14 of 2002, hereinafter referred to as the principal enactment, is hereby amended in subsection 15 thereof by the substitution for the words dialysis and services provided by the outpatients department but excluding medical consultation services of the words dialysis, any healthcare services provided by the outpatients department, healthcare of any medical institution or professionally qualified persons provide such care and medical consultation services.
Namagantiya Sabhavikangada? Prajyati Bagantiya Sabhavikangada? Name Sabhavikangada? Parliament will address. පනත් කෙටුම්පත කාර්ක සභාවති සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන බව දන්වන කැමැත්තෙ මේ තුනනෙක් වර කියමේ ගරු ඇමතුමා
I move the bill be now read the third time. I also request to give permission to correct the language and typographical errors, grammatical errors, numerical errors and consequential amendments to the bill.
සභාව එකඟද? එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන බව දන්වන කැමැත්තෙමි. තුන්වැනි වර කියමු. සභාව කල් තැවීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුව හෙට උදේ 10ට.
කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ඊට පෙර ගරු තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මූලාසන්න පැමිණේ.
ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ආරම්භ කරා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි සභාව කල් තැබීමේ යෝජනාව ලෙස පසුගිය මාස කීපයේ විමසා බැලීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලි වී ඇති බරපතල තර්ජන අතරින් ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඉලක්ක වූ රාජ්‍ය පීඩනය සහ ආණ්ඩුවේ තර්ජන දෙවැනි වන්නේ මැතිවරණ කල් දැමීමේ ආණ්ඩු පිළිවෙතට පමණි. මාධ්‍ය නිදහස සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අතෝරක් නැතුව අපේක්ෂාවන් මෙන්ම බලාපොරොත්තු රාශියක් මහජනතාවට ඇති කරවමින් එම රාජ්‍ය බලය අත්පත් කරගැනේ හිනිමගක් කොටගත් වත්මන් ආණ්ඩුව බලය සඳහාම නැගී මාධ්‍ය හිනිමගර පයින් ගැසීම සාපරාදී දේශපාලන ක්‍රියාවක් පමණක් නොවේ මගින් ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතල තර්ජනයක් නිර්මාණය කර තිබේ. මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍ය ආයතන සතු විකාශන කුණුවල අයිතිය උදුරා ගැනීම, මාධ්‍යවේදීන් අතර කැබිනට් ඇමතිවරුන් විසින් මරණ වරින්තු නිකුත් කිරීම, මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ ඔවුන්ට තර්ජනය කිරීම, මාධ්‍ය ආයතනවල සහ මාධ්‍යවේදීන්ගේ දුරකථනවල රහසිගතව ඇහුම්කන් දීම, මාධ්‍ය ග්‍රාහකයන් සහ ශ්‍රාවකයන් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මාධ්‍යර තර්ජනය කිරීම දිනෙන් දින වර්ධනය වේ. මෙකී අසම්මත වූද අශිෂ්ට වූද පිළිවෙත් වහා නතරකොට මාධ්‍ය ආයතනවලටද මාධ්‍යවේදීන්ටද ස්වාධීනව තම වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය නිදහස් පරිසරය වහාම සහතික කරන්නේයි මෙම සභාවට යෝජනා කරමි. ගරු මන්ත්‍රීතුමියනි දැන් වර්තමානයේ ඇති වෙලා තිබෙන මේ ඛේදන තත්ත්වයත් එක්ක අපි හිතනවා රට තුල ජනතාවට නිවැරදි ප්‍රවෘත්ති ලබා ගැනීමට තිබෙන අයිතිය සහ ඒ ලබා දීම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සතු යුතුයකමක් කොට අපි සලකනවා. ඒ යුතුයකම සහ වගකීම ඉෂ්ට කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට දිගින් දිගටම රජයේ පැත්තෙන් කෙරෙන රතුවැලි දැල්වීම නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අන්තරුදායක තත්ත්වයක් ඇතිවීම පවතිනවායි කියන එක මම පළමුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ වන විට ඒ මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රධානීන් විසින් ඉතාමත් තර්ජනාත්මකව ප්‍රකාශ කිරීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ රටේ මාධ්‍ය හිරිවට්ටවල මාධ්‍යවේදීන් නිහඬ කරවීම කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේකට හොඳම උදාහරණ ලෙස අපි දකිනවා මම මා සතුවේ හැන්සාඩ් වාර්තා තිබෙනවා 2016 ජනවාරි මාසේ 28 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී ගරු අගමැතිතුමා විසින් කරන ලදේ ප්‍රකාශ තුළ මේ රටේ කීර්තිමත් මාධ්‍යවේදීන්ව හැටියට අපි සලකන අපි දන්න දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියට ඔහු හැඳින්වුවේ කීර්ති වර්ණකුලසූරිය මොන ගෙම්බෙක්ද කියලා කිව්වේ. මේ රටේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ආකාර ප්‍රකාශ කරා කීර්ති වර්ණසූරිය දිවයිනේ මාධ්‍යවේදියා පිළිබඳව. ඒ වගේම අයිලන්ඩ් පුවත්පතේ විශේෂාංග කට්ටුවරයෙක් ලෙස වාර්තාකරු ලෙස කටයුතු කරන සමින්ද පේඩනැන්ඩුට, ඊළඟට ලංකාදීප පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ඉන්නවා ඇඹිලිපිටියේ ජයන්ත නානායක්කාර ඒ මාධ්‍යවේදියා පිළිබඳව කරපු තර්ජනාත්මක ප්‍රකාශය. ඒ වගේම රූපවාහිනී නාලිකාවක් ලෙස දෙරණ නාලිකාවේ චතුර අල්ලිස් නැමැති මාධ්‍යවේදියාට ගරු අගමැතිතුමා විසින් මේ පාර්ලිමේන්තුවට හැඳින්වුවේ දෙරණේ චතුර නැමැති රීරියකා කියලා. මේවා ඉතාමත්ම නොගැලපෙන ප්‍රකාශයට අපි දකිනවා. ඒ වගේම හිවිර පුවත්පතට සහ අනිකුත් සිංහල ඉංග්‍රීසි පුවත්පත්වලට ඉතාම අද පුවත්පතර ඉතාම බරපතල ආකාරයේ චෝදනා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කරන්ට යෙදුණා. ඒ වගේම පසුගිය දිනක හිවිර පුවත්පතේ සමකර්තෘ තිස්ස රවින්ද පෙරේරා පුවත්පත් වාර්තාවක් සපයනවා කොටි අලි නැගිටී කියලා.
ඔව් කිව්වත් ඒ අයට ගෙම්බා කිව්වත් රීරියකා කිව්වත් අද ඒ සියලු දෙනාම බොහොම හොඳින් තවමත් ලියනවා, තවමත් ජනමාධ්‍යවේදියෝ ඒ අය සුදු ඈන් වලින් උස්සලා නැහැ, මරලා නැහැ, ඒ අයට පහර දීලා නැහැ. අන්න ඒකයි වෙනස.
ගරු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මම අහන්න කැමති, ඔබතුමාට කවුරු හරි මංගල සමරන නැති ගෙම්බා කියලා කිව්වොත් ඔබතුමාට වේදනාවක් සහ බියක් ඇති වෙන්නේ නැද්ද? ඒ බිය ඒ වේදනාව මේ මාධ්‍යවේදිරත් ඇති වෙනවා.
වේදනාවක් ඇති වෙනවා. තමුන්නාන්සාගේ ආණ්ඩුව වගේ ලසන්ත වික්‍රමතුංගල බැරුවනම් අර කියපු මිනිස්සු මැරුවා කෙටුවා
ගරු ඇමතුමා හරි ගරු ඇමතුමා ඒ සඳහා අවශ්‍ය කරන ඔබතුමා ඔය කියන චෝදනාවලට අවශ්‍ය කරන සියලු උත්තරත් අරගෙන තමයි මේ යෝජනා ඉදිරිපත් කරේ. මම ඉතා පැහැදිලිව කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මේ ආණ්ඩුව අතිදික් කරනවා නම් මම සභාගත කරනවා ගරු සභාපතිතුමියනි, මම සභාගත කරනවා පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමා විසින් කරන ලද ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාගත ලද ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව හිටපු හමුදාපතිවරයා චෝදනාව එල්ල කළා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පස්සේ දවසේ එවකට විපක්ෂ නායක රණවීර වික්‍රමතුංග කරපු ප්‍රකාශය මම හැන්සාඩ් ගත කරා. ඒක මෙන්න මෙහෙම කියලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමියනි, මේ ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වාගේ ඔක්කොම දාන්න ඕනේ මේ පැත්තට. අද මේ කණ්ඩායම හමුදාපතිරත් හමුදාපති මාර්ග ආරක්ෂක ලේකම්වරයාට විතරයි වක් කියන්නේ. එහෙනම් අද මේ තත්ත්වය නැති කරන්න අපි පළමුවෙන් රජරේ කියන්නේ කොළඹ නගරයේත් ඒවටත්
තිබෙන
මේ සභාවේ ඝනපූර්ණේ නැහැ. සභාව පවත්වාගෙන යන්න
ඝනපූර්ණේ නැත්. බෙල්ලක සීනුණාද කරන්න නෑ දොලා. ගණපූර්ණයේ නොමැති නිසා පාලි මන්ත්‍රීවරු 16 ඉන්නේ. ඒ නිසා සභාව කල් තබනවා. සභාව හෙට උදේ 10ට නැවත සභාව ආරම්භ කරනවා.